ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලොවට සමස්ත තොරතුරු මේ සතිය වෙනකොට කොහොමද? අපි ජීවත් වෙන මේ වටපිටාවට අදාළ වෙනවා ලෝකයේ සිදුවෙන බොහෝ දේවලුත්. මොකද දැන් ගෝලීයකරණය යටතේ තනි රටක් විදිහට, තනි පුද්ගලයෙක් විදිහට අපිට ජීවත් වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකයේ සිදුවෙන දේ පිළිබඳව යාවත්කාලීනව සිටීම ඉතාමත්ම වැදගත්. අපි එමනම් සුපුරුදු පරිදි සිකුරාද දවසේ ආරම්භ කරන ලෝකයේ තත්ත්වීති පිළිබඳව වඩාත්ම වැදගත් කාරණා කිහිපය පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න ලොවට විදෙස් වෙති සමාලෝචනය. සුපුරුදු විදිහටම මේ සමාලෝචනයට සූදානම් සිටිනවා මේ වෙනකොට ශ්‍රී ලංකාව සිට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දෘක්ෂි.
අපි සුපුරුදු පරිදිම එහෙමනම් කතාව පටන් ගනිමු. මේ වෙනකොට කොරෝනා වෛරස් තත්ත්වය සම්බන්ධව වන ලෝක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් අපි දැන් සෑහෙන කාලයක් තිස්සේ මේ කාර්යය කරමින් සිටින්නේ. මේ වෙනකොට නම් වාර්තා වෙනවා මිලියන 29ක පිරිසක් මේ වෛරසයට ආසාදනය වෙලා තියෙනවා කියලා සමස්ත ලෝකෙින්ම. මේක සැලකිය යුතු තත්ත්වයක්. ඊට අමතරව මේ තත්ත්වය සම්බන්ධයෙන් මොනවද ලෝකෙින් වාර්තා වෙන තොරතුරු?
දිරුක්ෂි, අද දවස වෙනකොට මිලියන 30 ඉක්මවා යයි කියලා තමයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කරන්නේ. දැනට ඔවුන්ගේ තියෙන දත්ත අනුව මිලියන 29.99ක් ආසාදිතයන් හැටියට මුළු ලෝකෙම වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම මරණ සංඛ්‍යාව 9,42,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. එතකොට අද දවස ඇතුළතදී බොහෝ විට මේ ලෝකෙම ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 30 ඉක්මවලා ඒ එක්කම ලෝකයේ මේ රෝගය නිසා ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව මිලියනයක් දක්වා ඉහළ යන්න පුළුවන් බොහෝ විට අද දවසේ ඇතුළතදී. මේකෙදි අපි දැන් ගිය සතියේ අපි දුටුවා ඉන්දියාව දෙවන ස්ථානයට පැමිණියා. මේ වෙනකොට ඉන්දියාව ඒ පහුගිය සතිය වෙනකොට මිලියනයකට අධික පිරිසක් රෝගී තත්ත්වයට පත්වෙලා දැන් ඉන්දියාවේ 151ක් එහෙම මිලියන 5.1ක් මේ වෙනකොට රෝගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් මරණ පැත්තෙන් බැලුවොත් ඉන්දියාව තවමත් තුන්වන තැන ඉන්නවා. පළවෙනි තැන ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ 197,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඊළඟට බ්‍රසීලය 134,000ක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉන්දියාවේ මේ වෙනකොට 83,000ක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. එකම විශේෂ කාරණාවක් සිද්ධ වුණා දිල්රුක්ෂි, ඉන්දියාව පහුගිය සතියේ දිනකට 95,000ක් 97,000ක් වගේ ප්‍රමාණයක් දිනකට රෝගීන් වාර්තා වෙන තත්ත්වයට පත් වුණා. ඒ කියන්නේ ඉන්දියාව තුළ රෝගය ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිර ගියා පහුගිය සතියේ.
දැන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ මේකට හරියන එන්නතක් කවදද ලැබෙන්නේ කියලානේ. මේ එන්නත් සම්බන්ධව අපි පසුගිය සති කිහිපය තුළදී මේ විශේෂංගිනුත් කතා බහ කළා. ඔබට මතක ඇති, දැන් ඕස්ට්‍රේලියාව සූදානම් වෙලා සිටින්නේ මහා බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රසෙනිකා කියන මේ ඖෂධීය සමාගම එක්ව මේ වෙනකොට අත්දැක බලමින් තියෙන එන්නත ලබා ගන්නනේ. මේක යම් දෝෂයක් ඇති වුණා කියලා අපි තොරතුරු වාර්තා කළා. හතරවන අදියරේදී මේ පරීක්ෂණ සිදු කරමින් සිටින අතරතුරේදී පරීක්ෂණයට භාජනය වුණු එක් පුද්ගලයෙකුට යම් හඳුනාගත නොහැකි ආකාරයෙන් අතුරු ආබාධයක් ඇති වුණා. ඉතින් ඒ නිසා මේ වෙනකොට අත්දැක බැලීම් తాවකාලිකව නතර කරලා තියෙන්නේ. හැබැයි ලෝකයේ තවත් රටවල් සිටිනවා මේ වෙනකොට මේ අත්දැක බැලීම් සිදු කරන. ඇත්තටම කියනවා නම් දැන් මේක මේ එන්නත් තරඟයක් බවට පත් වෙලා තියෙනවා. අපි ගිය සතියේදීත් කිව්වා, අපිට මතක ඇති, මතක් කිරීමක් කරනවා නම් රුසියාව, චීනය, බ්‍රිතාන්‍ය, ඇමරිකාව කියන රටවල් ඉදිරියෙන්ම සිටිනවා කියලා මේ එන්නත් තරඟේ. මේ වෙනකොට මේ එන්නතෙහි යාවත්කාලීන කිරීම හා සම්බන්ධ වන තොරතුරුත් වාර්තා වෙමින් තියෙනවා. අමල්, ඒ සම්බන්ධව ගත්තොත් ඉංගිම මේ එන්නත් තරඟේ දැන් මේ වෙනකොට මොනවද අපිට වාර්තා වෙන අලුත් තොරතුරු? තරඟේ ඉදිරියෙන් ඉන්නේ කවුද?
ඔව්, දිරුක්ෂ, අපි අර දැන් ගිය සතියේ කතා කළා වගේ මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඒ එන්නත් තමයි ඉදිරියෙන්ම හිටියේ. ඔවුන් තමන්ගේ ඒ පරීක්ෂණ කටයුතු අත්හිටෙවුවා. නමුත් සුබ ආරංචියක් තමයි මේ සතියේදී නැවතත් ඒ පරීක්ෂණ ආරම්භ කරන්න ඔවුන් තීන්දු කළා. දැන් ඒ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඒ එන්නත් මේ වෙනකොට නැවතත් ඒ තමන් ඔවුන්ගේ ඒ පරීක්ෂණ ඉදිරියට කරගෙන යනවා. ඊට අමතරව දිරුක්ෂ, මේ වෙනකොට ඇමරිකාවේ අර මොඩර්නා කියන සමාගම විසින් දැනට ගෙනියන ඔවුන්ගේ පරීක්ෂණ සම්බන්ධයෙන් ඔවුන් ඒ සියලුම කරුණු කාරණා ජනතාවට එළි දක්වන්න, ඒ කියන්නේ දැනට ඔවුන් ඒ පරීක්ෂණ වාර්තා ඕනෑම කෙනෙකුට ඒව පරීක්ෂා කරන්න හැකි වෙන්නට එන්නත අත්දැක බැලීම් තුලින් මොන වගේ ප්‍රතිඵලද ලබා ගත්තේ කියන කාරණාව ඒ සියලුම දේවල් ජනතාවට දැන ගැනීමට සලස්වන්නට කටයුතු කරලා තියෙනවා. පිටු 135ක ලියවිල්ලක් මේ වෙනකොට උන් මුදාහැරලා තියෙන ඕන කෙනෙකුට මේක සංසන්දනය කරලා බලන්න පුළුවන් අනිකුත් පරීක්ෂණත් එක්කලා. උන් බොහෝ වෙලාවට ඔක්තෝබර් මාසේ අන්තිමට එහෙම නැත්නම් නොවැම්බර් මාසේ මුල් භාගයේ වෙනකොට ඔවුන්ට ඒ තුන්වන අධියරේ පරීක්ෂණ අවසන් කරලා හතරවන අධියරේ, ඒ කියන්නේ වඩා වැඩි පිරිසක් 10,000ක විතර වගේ පිරිසක් එන්නත ලබා දීමට එකතු කරගෙන පරීක්ෂණ ආරම්භ කරන්නට හැකි වෙයි කියන ඒ විශ්වාසය ඔවුන් පළ කරලා තියෙනවා. නමුත් මෙතන මේ එන්නත් සම්බන්ධයෙන් වැදගත්ම කාරණා වෙන්නේ දිලුක්ෂර ඔබ කිව්වා වගේ මේක දැන් තරංගයක් වෙලා පමණක් නෙමෙයි, තවමත් සොයාගත්තේ නැති එන්නත කවදා හරි හොයාගත්ත අවස්ථාවේදී තමන්ගේ රටවල් වල පුරවැසියන්ට ඒක ලබා දෙන්න ඕනේ කියන ඒ පදනම මත මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍ය, එතකොට යුරෝපා සංගමයේ, හොංකොං, ජපානය සහ ඉස්රායලය වගේ රටවල් මේ වෙනකොට ඒ එන්නත් ඖෂධ සමාගම් එක ගිවිසුම් ඇති කරගෙන තියෙනවා. ඔවුන් නිෂ්පාදනය කරන ඒ එන්නත් වලින් 50%කට වැඩි ප්‍රමාණයක් තම රටේ පුරවැසියන්ට ලබා දෙන්න ඕනේ කියලා. එතකොට බොහෝ වෙලාවට දියුණු වන රටවල්, එහෙම නැත්නම් දුප්පත් රටවලට මේකෙන් අවශ්‍යයක් වෙන්න පුළුවන් කියන ඒ චෝදනාවක් දැන් එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධ සමාගම් විසින් නිෂ්පාදනය කරන්නට නියමිත ඒ එන්නත් ප්‍රමාණය මිලියන ගණනින් මේ වෙනකොට ඒවා නිෂ්පාදනය කරන්න කලින් මිලදී අරගෙන අවසන්. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලොකු අනතුරක් වීමක් කරලා තියෙනවා. මේ විදිහට ප්‍රබල බලවත් රටවල් එන්නත නිෂ්පාදනය කරන්නට කලින් ඒ විදිහට තමන්ගේ රටවල් වලට ඒක මේ ආකාරයෙන් වෙන් කරගත්තොත් ලෝකයේ මේක ඉක්මනින් අවශ්‍ය ප්‍රදේශවලට, ඒකම දියුණු වන රටවල් වලට මේක ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙනවයි කියලා ඒ අනතුරු වෙනවත් කළා තියෙනවා.
හොඳයි, දැන් එහෙමනම් අපි අවධානය යොමු කරමු ලංකාවට සම්බන්ධ වෙන කාරණාවක් කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වන අවස්ථාවක් පිළිබඳව. 20 සංශෝධනය, මේක පිළිබඳව ලංකාවේ විතරක් නෙමෙයි විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව තුළත් විශාල අවධානයක් තියෙනවා. දැන් මේක මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය දක්වා ගිහිල්ලා තියෙනවා. අපි දකිනවා ශ්‍රී ලංකාවේ මේ 20 සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඊට පස්සේ නොයෙකුත් වාද විවාද මතවාද ඇති වුණා මේකේ තියෙන ඇතැම් කාරණා සම්බන්ධයෙන්. ඊට පස්සේ මේ කැබිනට් මණ්ඩලය අනුමත කරන ලද 20 සංශෝධනය නැවත වතාවක් යෝජනා එකතු කිරීම සඳහා තවත් කමිටුවක් පත් කරන ලැබුවා. දැන් ඒ කමිටුවේ වාර්තාවත් අගමැතිවරයාට ලබා දීලා හමාරයි. දැන් මේක මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තාවන්නේ. සංශෝධනයකින් තොරවම සංශෝධන පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන අදහස් යෝජනාවලින් සිදු කරන්න පුළුවන් කියන කාරණාව තමයි අවසාන වශයෙන් අද උදෑසන වෙනකොට අපිට වාර්තාවන තොරතුරු මේ 20 සංශෝධනය සම්බන්ධයෙන් ලංකාව පැත්තෙන්. දැන් මේ 20 සංශෝධනය පිළිබඳව ජාත්‍යන්තරයේ විශාල අවධානයක් තියෙන වගට තොරතුරු හෙළිවන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස්වරිය මිෂෙල් බැෂලේ මහත්මිය මේ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් සිදු කිරීම. ශ්‍රී ලංකාවේ නියෝජිතවරියත් එයට යම් ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. මේකේ වැඩිදුර විස්තර වෙන් දැනගන්න කැමැති අමල් මේ මිෂෙල් බැෂලේ මහත්මියගේ ප්‍රධාන අවධානය යොමු වුණු කාරණා මොනවද මේ 20 සංශෝධනයෙන්? එතකොට ශ්‍රී ලංකා නියෝජිතවරිය වැඩබලන නියෝජිතවරිය දයානි මෙන්ඩිස් මහත්මිය මේ සම්බන්ධයෙන් ප්‍රතිඋත්තර ලබා දීලා තියෙන්නේ කොහොමද? වැඩිදුර තොරතුරු අපි ඔබෙන් දැනගන්න කැමැතියි.
නිර්දක්ෂ මේ වෙනකොට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 සැසිවාරයේදී තමයි මේ කාරණාව මතුනේ. මේ සැසිවාරයේ සමාරම්භක දේශනය කරමින් මහකොමසාරිස්වරය ශ්‍රී ලංකාව ගැන සඳහන් කිරීමේදී ප්‍රකාශ කළා, දැනට රජය 20 සංශෝධනය හැටියට යෝජනා කරපු ඒ පනත ඒකේ තියෙන ස්වාධීන කොමිෂන් සභා වෙනස් කිරීම නැත්තම් අලුත් ක්‍රමයකට මේ කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් ඇයගේ කනස්සල්ල පළ කරා. ඇය ප්‍රකාශ කරේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමටත් මේකෙන් බලපෑමක් වන්නට පුළුවන්. දැනට ශ්‍රී ලංකාවේ ස්ථාපිත වෙලා තියෙන මානව හිමිකම් කොමිසමේ ස්වාධීනත්වයට මේ යෝජිත 20 සංශෝධනයෙන් බලපෑමක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒකේ කමිටු සමාජිකයන් පත් කිරීමේදී ස්වාධීනව ඒ කාරණාව සිද්ධ නොවේ. ඒ තුලින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරකීම සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කියන කාරණාවය මතු කළා. ඒකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ වැඩ බලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් ප්‍රකාශ කළේ 20 සංශෝධනයේ කටයුත්ත සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවේදී ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ඒ පිළිබඳ ජනතාව සමග කතිකාවකින් පසුව මේ පාර්ලිමේන්තුවේදී ඒ කටයුත්ත සිද්ධ කිරීමට නියමිතයි. ඒක කිසිම විදිහකින් රජය අයුතු බලපෑමකින් කරන කාරණාවක් නෙවෙයි. පාර්ලිමේන්තුව තුළ ඒ කාරණාව දැනට තියෙන ව්‍යවස්ථාවට අනුකූලව තමයි මේ සංශෝධනය ගේන්නේ කියන අය මහකොමසාරිස්වරියගේ ප්‍රකාශයට උත්තරයක් හැටියට ඒක ලබා දීලා තිබුණා. ඒකම දිලුක්ෂි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්වරිය අය ශ්‍රී ලංකාවට චෝදනාවක් එල්ල කරා. බොහෝ ප්‍රධාන කලතුරු සඳහා නව රජය විසින් හමුදාවේ දැනට සේවය කරන උසස් නිලධාරීන් හෝ හමුදාවෙන් මෑතකදී විශ්‍රාම ගිය නිලධාරීන්ව පත් කරලා තියෙනවායි කියලා. ඉතින් ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ විවේචනයට ප්‍රතිචාරයක් දක්වමින් ශ්‍රී ලංකාවේ වැඩ බලන නිත්‍ය නියෝජිතවරිය ඒ චෝදනා ප්‍රතික්ෂේප කළා. ඊට අමතරව ශ්‍රී ලංකාවේදී කැබිනට් ප්‍රකාශක තේලිය රඹුක්වැල්ල මේවට උත්තර දෙන ගමන්ම ඔහු ප්‍රකාශ කළේ බොහෝ අවස්ථාවලදී හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවුරුදු 55 හෝ ඊට කලින් ඔවුන් විශ්‍රාම යනවා. ඒ තියෙන ඔවුන්ගේ විශ්‍රාම යන්නේ ක්‍රමය නිසා. නමුත් මෙම නිලධාරීන්ගේ පළපුරුද්ද සහ ඔවුන්ගේ දැනුම තවමත් ප්‍රයෝජනයට ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි ඔවුන්ව රජයේ හා සංස්ථාවල ඒ වගේම අනෙකුත් ආයතනවල ඒ ප්‍රධාන තනතුරු වලට ඔවුන් පත් කරලා තියෙන්නේ කියලා. ඔවුන්ගේ සේවය ලබා ගැනීමේ අවස්ථාවක් රජයට තියෙන නිසා තමයි ඔවුන්ට මේ විදිහට පත්වීම ලබා දීලා තියෙන්නේ. ශ්‍රී ලංකා රජයට අයිතියක් තියෙනවායි කියලා ඔහු ප්‍රකාශ කළා. මේ විදිහ පත් කිරීම කරන්න ඒක කිසි විදිහකින් මිලිටරිකරණයක් නොවන බවත් එතනදී කේලි රඹුක්වැල්ල අවධාරණය කළා.
අමල්, මේ සැසියේදී මේ විදේශ රටවල් නියෝජනය කිරීමෙන් යම් අදහස් දක්වීමක් සිද්ධ වෙලා තිබුණාද?
ඔව්, මෙතන ඇත්තටම දිලුක්ෂි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කෝ ගෲප් කියන එහෙමත් නැත්නම් කැනඩාව, ජර්මනිය, මැසඩෝනියාව, මොන්ටනීග්‍රෝ සහ බ්‍රිතාන්‍ය කියන මේ රටවල් වල සමූහයක් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ මානව හිමිකම් සඳහා වන ජාත්‍යන්තර තානාපතිවරිය රීටා ෆ්‍රෙන්ච් අය ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශයේදී අය බොහෝ විට ශ්‍රී ලංකාව දැඩි විවේචනයට ලක් කළා. විශේෂයෙන්ම නව රජය මීට කලින් මානව හිමිකම් කවුන්සලයේ සම්මත කරගත්ත අපි කියන මේ 30 ඇල ඉරාක් 1 කියන ඒ යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වීම ගැන අය ඒ කණ්ඩායමේ ඒ රටවල් වල කනස්සල්ල පළ කළා. නමුත් අය මෙතනදී කියා සිටියා ශ්‍රී ලංකාව මේ 30 ඇල ඉරාක් 1 යෝජනාවෙන් ඉවත් වුණාට ඒ යෝජනාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් තවමත් ශ්‍රී ලංකාව ඒ කරුණු ඉෂ්ට කිරීමට කටයුතු කරනවායි කියලා අය විශ්වාස කරනවායි කියලා ඔවුන් යම්කිසි විදිහකට චකිතයකින් ඉන්නවා. මේ 20 වෙනි සංශෝධනය තුළින් ලංකාවේ දැනට ස්ථාපිත කරලා තියෙන ස්වාධීන ආයතනවලට ස්වාධීනත්වයට හානියක් සිද්ධ වෙයි කියලා මේ යෝජිත 20 වෙනි සංශෝධනයෙන්. ඉතින් ඒ පිළිබඳව අය මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමු කරා මේ අවස්ථාවේදී.
අවධානයක් යොමු වෙනවා මේ සතිය වෙනකොට ඇෆ්ගනිස්තානයේ සම්බන්ධව. ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක තලිබාන් සංවිධානය සම්බන්ධව රජයේ පාර්ශවයෙන් සහ තලිබාන් සංවිධානයේ පාර්ශවයෙන් යම් සාකච්ඡා මාලාවක් ආරම්භ වුණා ඇමරිකාවේ මැදිහත් වීමෙන්. සාකච්ඡා පැවැත්වුණේ කටාර් රාජ්‍යයේ. ඔබට මතක ඇති අපි මේ සම්බන්ධව පසුගිය වසරේදී සාකච්ඡා කළා. ඊට පස්සේ මේ කොරෝනා තත්ත්වයත් එක්ක මේවා ගැන අපිට තොරතුරු අහන්නට ලැබුණේ නැහැ. නමුත් යලිත් වතාවක් මේ සම්බන්ධව සුබදායක තොරතුරක් අපිට වාර්තා වෙනවා. කැමති වැඩිදුර විස්තර දැනගන්න අමල්.
දිල්දුක්ෂි, සවුදා වෙනකොට තලිබන් සංවිධානයත් ඒ එක්කම ඇෆ්ගන් රජයත් තමන්ගේ ඒ සාම සාකච්ඡා වටය ආරම්භ කරා. නිල වශයෙන් ආරම්භ කළා. කටාර් රාජ්‍යය තමයි සාකච්ඡා ආරම්භ වුණේ. මේ විදිහ සාකච්ඡාවක් ඇති කරන්න ඒ මූලිකත්වික අරගෙන කටයුතු කරේ ඇමරිකා එක්සත් ජනපදයේ මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා මේකේ ප්‍රමුඛත්වය අරගෙන තිබුණා. ඉතින් මේ සාකච්ඡා බොහොම සුභවාදී විදිහට දෙපාර්ශවයේම සාමය ඇති කිරීමේ අවුරුදු 19ක යුද්ධයෙන් පස්සේ ඇෆ්ගනිස්තානයේ සාමය ඇති කර ගැනීමේ වැඩපිළිවෙලට ඔවුන් කැපවන කියන බව ප්‍රකාශ කළා. මෙතනදී ඇෆ්ගන් රජය වෙනුවෙන් අබ්දුල්ලා අබ්දුල්ලා කියන නියෝජිතවරයා ඔහු ඉල්ලීමක් කළා තලිබාන් වරුන්ගෙන් දීර්ඝ කාලීන සටන් විරාමයකට පිවිසෙන්නට. ඉතින් බොහෝ විට යම්කිසි සුබදායි ප්‍රතිඵලයක් මේ සාකච්ඡා වලින් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මොකද පහුගිය සතියේ බැලුවොත් එක්තරා විදිහකට ඇෆ්ගනිස්තානයේ තුල ප්‍රචණ්ඩ ක්‍රියා පැවතුණාට ඒවා මීට කලින් ප්‍රහාර තරම් දරුණු තත්ත්වයක් තිබුණේ නැහැ. ඉතින් යම්කිසි විදිහකට ඒ ප්‍රචණ්ඩත්වය සමනය වෙන බවක් පෙනුණා ඒ සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේදී.
දැන් ඔබ දන්නවා ඔස්ට්‍රේලියාවේ මේ උණුසුම් කාලගුණය ඇති වෙමින් තියෙන්නේ සමයක ග්‍රීෂ්ම ඍතුව එළඹෙමින් තියෙන්නේ ග්‍රීෂ්ම ඍතුවත් එක්ක අපිට හැම අවුරුද්දකම අත්විඳින්නට ලැබෙනවා මේ ලැබුගිනි. ඉතින් පසුගිය වසර ඉතාමත් භයානක අවුරුද්දක් බවට පත් වුණා. ව්‍යසනකාරී සිදුවීම් රාශියක් සිදුනා මේ ලැබුගිනිත් එක්ක පරිසරයට වගේම වනජීවීන්ට නොයෙකුත් ආකාරයෙන්. මෙවැනි වූ තත්ත්වයක් දැන් අපිට ඇමරිකාවෙන් අහන්නට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ආශ්‍රිතව ලැබුගිනි විශාල වශයෙන් පැතිරියමින් තියෙනවා. මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ ගිනිනිවන සමාජිකයනුත් මේ ගිනිනිවීමේ කර්තව්‍යයට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගිහිල්ලා සිටින්නේ. තත්ත්වය දරුණුයි කියලා තමයි අපිට තොරතුරු වාර්තාවෙන් යමල්. මොනවද අලුතෙන් දැනගන්නට තියෙන කරුණු?
දිල්දක්ෂි, මේ වෙනකොට කැලිෆෝනියා ප්‍රාන්තයේ අක්කර 132කට වැඩි ප්‍රමාණයක් මේ ගින්නෙන් විනාශ වෙලා තියෙනවා. ඒ වගේම ගොඩනැගිලි සහ නිවාස බැලුවොත් 4200කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වෙලා තියෙනවා. කැලිෆෝනියා ප්‍රාන්තයේ තමයි වැඩිම මරණ සංඛ්‍යාවකුත් වාර්තා වෙන්නේ. 24 දෙනෙක් මේ වෙනකොට ගින්න නිසා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. කැලිෆෝනියා ප්‍රාන්තයේ ඊට යාවදව තියෙන ඔරිගොන් ප්‍රාන්තයේ දිහා බැලුවොත් මේ වෙනකොට 35 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට ගිනි නිවන බටයන් 16,000කට අධික සංඛ්‍යාවක් ගිනි නිවීමේ කටයුතු සහ යොමු කරලා තියෙනවා. මේ ප්‍රාන්ත දෙකේ මේ වෙනකොට ප්‍රධාන වශයෙන් පාලනය කරගන්න නොහැකි මට්ටමේ ලැබුගිනි 28ක් තවමත් දැවෙනවායි කියලා වාර්තා වෙලා තියෙනවා.
හොඳයි මල්ල, එමනම් අපි අදට නිමාවටපත් කරනවා මේ විදෙස් විත්ති සමාලෝචනය, ලෝවට විදෙස් විත්ති සමාලෝචනය. එමනම් අපි තවත් ලෝකයේ තියෙන අලුත් තොරතුරු සමගින් හමුවෙමු ලබන සතියේ සිකුරාදා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.
ආයුබෝවන් නිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.